යොහන්ගේ වාර්තාව පළවෙනි පරිච්ඡේදය. බොහෝ කලකට ඉහතදී, එනම් අන් සියල්ල සෑදීමට පෙර වචනය නැමැති තැනැත්තා සිටියේය. ඔහු සිටියේ දෙවි සමගය. වචනය නැමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි. සියල්ල සාධන විට ඔහු සිටියේ දෙවි සමගය. දෙවි සෑම දෙයක්ම සෑදුවේ ඔහු මාර්ගයෙන්ය. ඔහු නොමැතිව කිසිම දෙයක් සාදනු ලැබුවේ නැත. ඔහු මාර්ගයෙන් සෑදූ ඒ සෑම දෙයකටම ජීවනය ලබා දුන්නෙත් ඔහුමය. මිනිසුන්ගේ අඳුරු ජීවිතයට ආලෝකය ලැබුණෙත් ඔහුගේ ජීවිතය මගිනි. ඒ ආලෝකය අන්ධකාරෙහි දිගටම බැබලෙයි. එහෙයින් එම ආලෝකය වෙලාගෙන එය නිවා දැමීමට අන්ධකාරයට හැකියාවක් නැත. යොහන් නම් මිනිසෙක් සිටියේය. ඔහුව දෙවි විසින් නෙවනු ලැබුවේ දෙවි වෙනුවෙන් කතා කිරීමටය. ඔහු පැමිණ ආලෝකය ගැන සාක්ෂි දැරුවේය. ඔහු එසේ කළේ සියලු ආකාරයේ මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කිරීමටය. නමුත් ඒ ආලෝකය ඔහු නොවෙයි. ඔහුව එවා තිබුණේ ඒ ආලෝකය ගැන සාක්ෂි දැරීමට පමණි. සියලු ආකාරයේ මිනිසුන්ව ආලෝකවත් කරන ඒ සැබෑ ආලෝකය ලොවට පැමිණිය යුතු කාලය ළඟා විය. එහෙයින් ඔහු මේ ලෝකයට පැමිණියේය. ඔහු මාර්ගයෙන් මුළු ලෝකයම සාදා තිබුණත් එහි වෙසෙන ජනයා ඔහුව හඳුනාගත්තේ නැත. ඔහු තමාගේම දේශයට ගියත් එහි ජනතාව ඔහුව පිළිගත්තේ නැත. නමුත් ඇතැම් අය ඔහුව පිළිගෙන ඔහු කෙරේ තම විශ්වාසය තැබූ නිසා දෙවිගේ දරුවන් වීමේ අයිතිය ඔහු ඔවුන්ට ලබා දුන්නේය. එහෙයින් ඒ අය දෙවිගේ දරුවන් ලෙස උපන් නොය. එය සිදු වූයේ ඔවුන්ගේ පෙළපත නිසාවත්, ඔවුන්ගේ දෙමාපියන් නිසාවත්, ඔවුන්ගේ සිතේ පහළ වූ යම් අදහසක් නිසාවත් නොව දෙවි ඔවුන්ව තෝරාගත් නිසාය. වචනය නමති එම තැනැත්තා මිනිසෙක් වී අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍ය කතා කළේය. ඔහු ගැන ඉතා ප්‍රබල සාක්ෂියක් දරූ තැනැත්තා යොහන්ය. මට පසුවේන තැනැත්තා මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි කියා ඇත්තටම පැවසුවේ යොහන්ය. අප සියලු දෙනාටම ඔහුගේ නොඅඩුව මහත් කරුණාව ලැබින. මන්ද ඔහු මහත් කරුණාවෙන් පිරී සිටින්නේය. නීතිය දෙනු ලැබුවේ මෝසෙස් මාර්ගයෙනි. නමුත් මහත් කරුණාව සහ සත්‍ය ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත. නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ පියාණන් සමීපෙහිම සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය. යුදෙවරුන්ගේ නායකයන් යෙරුසලමේ සිටි පූජකයන්ව සහ ලෙවිවරුන්ව යොහන් වෙතට යවා,
ඔබ කවුද
කියා ඔහුගෙන් ඇසූ විට ඔහු දුන් සාක්ෂිය මෙයයි.
මම ක්‍රිස්තුස් නොවේ
කියා ඔහු නොසඟවාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එවිට ඔහු,
එහෙමනම් ඔබ කවුද? ඔබ එලියද
කියා ඔහුගෙන් ඇසූහ. එවිට ඔහු,
මම එලියා නොවේ
කියා පිළිතුරු දුන්නේය.
එන්න සිටින අනාගත වක්සෝවරයා ඔබද
කියා ඔහු ඇසුවෝය. එයටත් ඔහු,
නැහැ
කියා පිළිතුරු දුන්නේය. එහෙයින් ඔහු,
එහෙමනම් ඔබ කවුද? අපව එවූ අයට අප පිළිතුරක් දිය යුතුයි. ඔබ ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවද
කියා ඔහුගෙන් ඇසූහ. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
අනාගත වක්තෘ යෙසායා පැවසූ දේ ඔබට මතකද? ඔහු කිව්වේ යෙහෝවා දෙවිගේ මඟ සමතලා කරන්න කියා යමෙක් පාලුකරයේ සිට හඬ නගන්නේය කියායි. ඒ තැනැත්තා මමයි.
යොහන් වෙතට එවූ ඒ අය පරිසිවරුන්ය. ඔහුද,
ඔබ ක්‍රිස්තුස්වත් එලියාවත් එන්න සිටින අනාගත වක්තෘවරයාවත් නොවේ නම් ඇයි ඔබ මිනිසුන්ව බෞතිස්ම කරන්නේ
කියා ඔහුගෙන් ඇසූහ. යොහන් මෙසේ පැවසුවේය.
මම බෞතිස්ම කරන්නේ වතුරෙන්. නමුත් ඔබ තවමත් හඳුනාගෙන නැති කෙනෙක් ඔබ අතරෙහිම සිටිනවා. මට පසුව එන තැනැත්තා ඔහුයි. මම ඔහුගේ පාවහන්වල පටි ගලවන්න තරම්වත් සුදුසු කෙනෙක් නොවේ.
ඒ දේවල් සිදු වූයේ යොහන් මිනිසුන්ව බෞතිස්ම කරමින් සිටි යොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි බෙතානිය නම් නුවරෙහිය. ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය.
බලන්න, මේ සිටින්නේ ලෝකෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවයි. මට පසුව එන තැනැත්තෙක් ගැන මම කිව්වා ඔබට මතක ඇති. ඔහු මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි කියත් මම පැවසුවා. මා පැවසුවේ මේ තැනැත්තා ගැනයි. මේ වනතුරු මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මම මිනිසුන්ව වතුරෙන් බෞතිස්ම කළේ ඔහු ගැන ඊශ්‍රායලය පුරාම ප්‍රසිද්ධ කිරීමටයි.
එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය.
දෙවිගේ බලය පරවියෙක් වගේ ස්වර්ගෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා. මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මිනිසුන්ව වතුරෙන් බෞතිස්ම කිරීමට මාව වූ තැනැත්තා මට මෙහෙම කිව්වා. යම් කෙනෙකුට මගේ බලය ලැබෙනවා ඔබ දැක්කොත්, මගේ බලයෙන් අන් අයව බෞතිස්ම කරන්නේ එම තැනැත්තා බව මතක තබා ගන්න. ඒ දේ සිදුවෙනවා මම දැක්කා. ඒ නිසා මේ තැනැත්තා දෙවිගේ පුත්‍රයා බවට මම සාක්ෂි දෙනවා.
ඊළඟ දින යොහන් තම ගෝලයන් දෙදෙනෙකු සමග සිටියදී යේසුස් ඔවුන් අසලින් යනවා දැක,
"මේ සිටින්නේ දෙවිගේ බැටළු පැටවයි"
කියා කීවේය. එම ගෝලයන් දෙදෙනා ඔහු කී දේ අසා යේසුස් පසුපස ගියහ. යේසුස් හැරි ඔවුන් තමන් පසුපස එනවා දැක,
"ඔබට මොනවද ඕනේ?"
කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද,
"රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොහෙද?"
කියා ඔහුගෙන් ඇසූහ. රබ්බි යන වචනේ අර්ථය ගුරුතුමාය. එවිට ඔහු,
"ඇවිත් බලන්න"
කියා ඔවුන්ට කීවේය. එහෙයින් ඔහු ගොස් ඔහු නැවතී සිටින තැනට පැමිණියෝය. ඔවුන් එතැනට පැමිණියේ දහවෙනි පැයේදී පමණය. ඔවුන් එදින ගත කළේ ඔහු සමගය. යොහන් කී දේ අසා යේසුස් පසුපසින් ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් වූයේ සීමොන් පේත්‍රුස්ගේ සහෝදරයා වූ අන්ද්‍රිය. ඔහු මුලින්ම තම සහෝදරයා වූ සීමොන් ළඟට ගොස්,
"අපට මෙසියස් වහම වුණා"
කියා පැවසුවේය. මෙසියස් යන වචනේ අර්ථය ක්‍රිස්තුස්ය. අන්ද්‍රු සීමොන්ව යේසුස් ළඟට ගෙන ගියේය. යේසුස් ඔහු දෙස බලා මෙසේ පැවසුවේය.
"ඔබ යොහන්ගේ පුත් සීමොන් නේද? මෙතැන් පටන් ඔබ හඳුන්වන්නේ සීෆස් කියායි."
ග්‍රීක බසින් සීෆස් යනු පේත්‍රුස්ය. ඊළඟ දින යේසුස් ගලීලේ බලා ගමන් කිරීමට අදහස් කළේය. මේ අතර ඔහුට ෆිලිප්ප මුණගැසුණු විට,
"මගේ අනුගාමිකෙක් වන්න"
කියා ඔහුට කීවේය. ෆිලිප් යනු අන්ද්‍රු සහ පේත්‍රුස් වාසය කළ බෙත්සයිදා නුවරේ වැසියකි. ෆිලිප් නතානියල්ව හමු වී,
"අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්, මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගත වක්තෘවරුන්ගේ ලීවිලිවලත් සඳහන් තැනැත්තා ඔහුයි"
කියා කීවේය. නමුත් නතානියල්,
"නාසරෙත් නුවරින් කොහොමද යහපත් කෙනෙක් එන්නේ?"
කියා පැවසුවේය. එවිට ෆිලිප්,
"ඔබම ඇවිත් බලන්න"
කියා ඔහුට කීවේය. නතානියල් තමා ළඟට එනවා දුටු යේසුස්,
"මෙන්න සැබෑ ඊශ්‍රායල් ජාතිකේ. ඔහු තුළ කිසි වංචාවක් නැහැ"
කියා පැවසුවේය. එවිට නතානියල්,
"ඔබ කොහොමද මාගෙන දන්නේ?"
කියා ඔහුගෙන් ඇසුවේය. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය.
"ෆිලිප් ඔබට අඬගසන්නත් කලින් මම ඔබ දැක්කා. ඔබ සිටියේ අත්තික ගසක් ළඟයි."
එවිට නතානියල්,
"ගුරුතුමනි, දෙවිගේ පුත්‍රයා ඔබයි. ඊශ්‍රායල්හි රජ ඔබයි"
කියා පැවසුවේය. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය.
"ඔබ මාව විශ්වාස කරන්නේ ඔබ අත්තික්කා ගසක් ළඟ සිටිනවා මා දුටු බව පැවසු නිසාද? නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ දේවල් දකින්න ඔබට හැකිවෙයි."
ඔහු මෙසේද කීවේය.
ඇත්තෙන්ම මම ඔබ සියලු දෙනාටම කියන්නේ ස්වර්ගය විවෘත වී එයින් දෙවිගේ දූතයන් ඇවිත් මනුෂ්‍ය පුත්‍රයා ළඟට වැසෙන ආකාරයත් නැවතත් ඔවුන් ස්වර්ගයට නැගෙන ආකාරයත් දැකගන්න ඔබට හැකිවන බවයි.